අනකහිරත් මැතිතුමා ඔබතුමාට විනාඩි 8යි
විනාඩි 12ක් තියෙනවා
නෑ 12 අඩු කරලා තියෙනේ මොකද අද සභාවේ විශේෂ කාරණාත් එක්ක කාලය අඩු කරන්න සිද්ධ වෙනවා විනාඩි 8යි ඔබතුමාට
තියෙනවා බොහොම ස්තුතියි අද සිවිල් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ඇනවුම් අංක 14 යටතේ එරෝඩ්‍රෝම් ක්ලැසිෆිකේෂන් මම හිතන්නේ යටතේ තියෙන වර්ගීකරණය කිරීම සඳහා තමයි මෙම අද නියෝග ටික මේ අවස්ථාවේදී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඉතින් ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම යාත්‍රාංගණය වර්ගීකරණය කිරීම මම හිතන්නේ කාලයක් තිස්සේ තිබුණා. ඒකට සහතිකයක් ලබා දෙනවා. නමුත් ඒ සහතිකය ලබා දුන්නට ඒකෙන් හරියාකාරයෙන් නීතිමය ක්‍රියාත්මක වෙලා නැහැ. නීතියක් ලිඛිත නීතියකට යටතේ නැමේ ඒක තිබුණේ. ඉතින් අද වෙනකොට ජාත්‍යන්තර අභ්‍යන්තර ගුවන් තොටුපළවල් ඒ වගේම හෙලිපෑඩ් ඒ වගේම ජලාශ්‍රිත ගගන යාත්‍රාංගන ඒ කියන්නේ වෝටර් එරෝඩ්‍රෝම් මේ සියල්ල වර්ගීකරණය කිරීම සහ සහතික කිරීමේ වැඩපිළිවෙල තමයි මේත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් අද අපේ රටේ අභ්‍යන්තර ගුවන් සේවාව දියුණු වෙමින් පවතින අවස්ථාවක් මොකද විශේෂයෙන්ම අර ෆ්ලෝට් ප්ලේන් එහෙමත් නැත්නම් ඇම්බිෆියන් ෆ්ලෝට් ප්ලේන් තියෙන නිසා අපි අද විශේෂයෙන්ම ජලාශ්‍රිතව තියෙන ගගන යාත්‍රාංගන සහතික කිරීම ඉතාමත් වැදගත් මොකද සමහරක් වෙලාවට මේ ජලාශ අයිතිය තියෙන්නේ මහවැලි අධිකාරියට එහෙමත් නැත්නම් ජල සම්පාදන වාරිමාර්ග අමාත්‍යාංශයට ඉතින් මේ සියල්ලක්කින් තමයි ඒවැයි අවසර ගන්නේ නමුත් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මේ සඳහා සහතිකයක් ලබා දීලා ඒ ලබා දුන්නහම ඒකයි ඉතාමත් වැදගත් වෙනවා ඒ වගේම තමයි මම හිතන්නේ බොහෝ අද අපේ රටේ තියෙන සංචාරක කර්මාන්තයේ තියෙන හෝටල් වලට පවා අද හෙලිපෑඩ් ඇවිල්ලා තියෙනවා ඒකත් ඉතාමත් වැදගත් ඒ නිසා සංචාරක කර්මාන්තයේ ඉදිරියේදී දියුණු වෙනවා නම් අද තියෙන තත්ත්වෙ නෙමෙයි ඒක තව අවුරුද්දකින් වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඒ වෙනස් වෙනකොට මේක ඉතාමත් වැදගත් වෙනවා ඉතින් අපිට අහන්න තියෙන කාරණේ තමයි මේ සහතික කිරීම සඳහා මම හිතන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අපේ විධායක නිලධාරී නිවල් සිරිමැතිතුමත් මෙතන ඇති. තුමාගෙන් අහන්න තියෙන කාරණේ තමයි මේ සඳහා සහතික කිරීම සඳහා මේ පළපුරුදු ඇති ඒ වගේම පුහුණුව ලබාගෙන තියෙන සුදුසුකම් තියෙන නිලධාරි කණ්ඩායමක් ඉන්නවද කියන එක අපි අහන්න කැමතියි. ඒ සඳහා සුදුසුකම් තියෙන නැත්නම් ඒ සුදුසුකම් තියෙන නිලධාරීන් ප්‍රමාණයක් අපි අලුතෙන් අරගන්න අවශ්‍යයි. ඒ වගේම පුහුණුව ලබා දෙන්න අවශ්‍යයි. එහෙම නැතුව නිකම්ම ගිහිල්ලා පුහුණුව නැති අය එහෙමත් නැත්නම් සුදුසුකම් නැති අය ගිහිල්ලා සහතික කරලා වැඩක් නැහැ. ඉතින් අපි විශේෂයෙන්ම ඉල්ලීම කරනවා අද රටේ තරුණයන්ට අර රැකියා දසලක්ෂය ගැන කතා කරනවා මේ තරුණයන්ගේ උගත් අය ඉන්නවා බුද්ධිමත් අය ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම උපාධිධාරීන් ඉන්නවා ඒගොල්ලන්ව මේ සඳහා අරගෙන පුහුණු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි මම දීර්ඝව මේ පිළිබඳව කතා කරන්න යන්නේ මේ සියල්ල වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමා ඉන්න නිසා අහන්න කැමති මම හිතන්නේ ලබන සතියේ පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සංවර්ධනය කිරීම සඳහා මේගොල්ලන් බලාපොරොත්තු වෙනවා කියලා අපිට අද තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් මේක ඇත්තරම අපි ඇයි මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් එකපාරටම මුදල් වියදම් කරලා ආරම්භ කරන්නේ පලාලිවල? අර මත්තල ගුවන් තොටුපළ වගේ අවසානයේ වී ගබඩා කරන්නද කියලා අපි දන්නේ නැහැ. මොකද ගරු ඇමතුමනි මේ අපේ කිරියල් ඇමතුමත් මෙතන ඉන්නවා. මම හිතන්නේ ඔබතුමා කාලේ තමයි වී ටික ගබඩා කරේ. ඉතින් වී ගබඩා කරන්න ආය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හදන එක ඉතාමත් වැරදි. ඒ පිළිබඳව මේ මුදල් වියදම් කරලා අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පලාලිවල අවශ්‍යතාවය මොකද්ද? ඉන්දියාවට මොකක් හරි තියෙන සම්බන්ධයක්ද? ඉන්දියාවට ලබා දෙන්නද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඒ වගේම ආරක්ෂාවටත් මම හිතන්නේ පොඩි තර්ජනයක් තියෙනවා. ඒ පැත්තේ තිබ්බොත් මේ කිසිම දෙයක් නැහැ. ඉන්දියාවෙන් ඇවිල්ලා ඒ පැත්තට ගොඩ බහැලා ඒ වැඩ සියල්ලක් කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒ පිළිබඳව හොයලා බලන්න කියලා ඒ පිළිබඳව අපිට උත්තරයක් ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. ඉතින් අද විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම. මේ අමාත්‍යාංශයේ යටතේ තියෙන්න ඕනේ. විද්‍යාත්මකව අමාත්‍යාංශ කඩාවෙන් කරනවා කිව්වට මේ යහපාලන ආණ්ඩුවේ මේ කරලා තියෙන මේ කැඩිල්ල මන් දන්නේ කොහොමද කියලා අපිට හරියාකාරයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කතා කරන්නවත් අවස්ථාවක් නැහැ. මොකද ඒක හැමදාම තියෙන මුදල් අමාත්‍යාංශය එමත් නැත්නම් වෙනත් අමාත්‍යාංශයක් යටතේ. ඉතින් ඒ කෙසේ වෙතත් අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කිව්වහම අපි අද ඉතාමත් කනගාටුවෙන් කියන්න ඕනේ 2015 ආණ්ඩුව හදන්න වේදිකාවේ තිබ්බ ප්‍රධාන කතාව තමයි දූෂණය ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. නමුත් ඒ දූෂණය කෙසේ වෙතත් ඇවිල්ලා දෙදස් දහතුනේදී බිලියන 32ක් තිබ්බ පාඩුව අද වෙනකොට බිලියන 50ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒක අඩු කරන්නේ නැහැ. අඩු වුණා 2015-16 වෙනකොට. ඊළඟට මේකේ තියෙන හොරකම් ටික වැඩි කරලා මේකේ තියෙන මේ හරියාකාර කළමනාකරණය කරේ නැති නිසා අද බිලියන 50 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් වියදම ඉන්ධනවල වියදම තමයි යන්නේ 150ක් 60ක් ඔපරේෂන් කෝස්ට් එකෙන් ඉන්ධන වියදම තමයි වැඩි යන්නේ. නමුත් ඉන්ධන මිල ලෝකයේ ඉන්ධන මිල අඩු වුණත් රුපියල් 38ට බැරල ගියත් අද වෙනකොටවත් ඒකෙන් ලාභයක් අපි ලබා ගත්තේ නැහැ. ලාභේ ලබා ගත්ත එක මොකද වුනේ කියලාවත් තව වෙනකන් අපි දන්නේ නැහැ. ඉතින් මේ ගුවන් සමාගමේ මේ සියල්ලකටම හේතුව තමයි හරියාකාර පරිපාලනයක් නැති නිසා, හරියාකාර කළමනාකරණයක් නැති නිසා, හරියාකාර තීන්දුව తీරන එදා හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ එදා අපි දිගෙන් දිගටම කිව්වා මේ පාර්ලිමේන්තුවේදී මෙයා වයින් කරන්න ඕනේ, මෙයා දන්න දෙයක් නැහැ, මෙයා කරන්නේ මේ වංචාව දූෂණය කියලා. අවසානයේදී අද මේ තත්ත්වයට පත් වෙන්න ලොකුම හේතු සාධකේ තමයි ඔය පුද්ගලයා. ඒ පමණක් නැමෙ එතනින් නැවතුන් නැහැ. අර 2011දී අර ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි බලාපොරොත්තු වුණේ නව ගුවන් යාන. ඒ 350 ගුවන් යාන අරගෙන ඒ 300 පරණ තියෙන ඒ ගුවන් යාන ටික අයින් කරලා නඩත්තුව තියෙනවා, වැඩි මුදලක් යනවා. ඒක නිසා නව ගුවන් යාන අරගන්න පමණක් නැමෙ අපි අර දුර දිග තියෙන ගමනාන්තයන් ඒකට යන්න, විශේෂයෙන්ම යුරෝපයට යන්න, ඔස්ට්‍රේලියාවට යන්න, ඇමරිකාවට යන්න තමයි මේ 350 වයිට් බොඩි කියන ගුවන් යානේ වැඩි පිරිසක් යන්න පුළුවන් ගුවන් යානයක් අපි එදා ලබා ගන්න බලාපොරොත්තු වුණේ. මේ දේශපාලන හේතුන් මත දේශපාලන මඩ ගහන්න මේක එහෙමම නවත්තලා ඊළඟට මේ ප්‍රදේශයේ මේ කලාපයට ආවෙනික ගුවන් යාන ලබා ගන්න කටයුතු කරා. ඒ ගුවන් යාන ලබා ගත්තා නෙමෙයි ඒක නවත්තන්න ඒ 350 නවත්තන්න දඩය ගෙව්වා. එක ගුවන් යානයක් තරම් මුදලක් බිලියන ඩොලර් මිලියන 108ක් පමණ ගෙව්වා. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. මේකෙන් තමයි මේ පහඩුව දැන්නලා තියෙන්නේ. ඊළඟට අර යුරෝපයේ තියෙන සියලුම ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස් ඒ සියල්ලක්ම නවත්තලා ආරම්භ කරා මෙල්බන් වල. එතන තියෙන අලාභයට වඩා දෙගුණයක් අලාභයක් අද මෙල්බන් වල තියෙනවා. ඒ මෙල්බන් වලින් අපේ රටට සංචාරක එන්නේ නැහැ. ඒක එන්නේ යුරෝපයෙන්. ඉතින් ඒ ඔක්කොම සියල්ලක් නැවතිලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් කටයුතු කළ අවසානයේදී නොයෙකුත් උපදේශන සේවාවන් ලබා ගන්න කියලා බිලියන ගණන් ඩොලර් බිලියන ගණන් මුදල් නාස්ති කරා. අවසානයේ නයිරාස් කියන ආයතනයේ මිලියනයක් කොරොන්දු වෙලා ඩොලර් මිලියනයක් රුපියල් 9 ඩොලර් මිලියනයක් කොරොන්දු වෙලා අවසානයේ අර මේ ඒගොල්ලන් නඩු දැම්මට පස්සේ මිලියන 2ක් දීලා ඒක එතනින් නැවතුණා. ඉතින් මෙහෙම විකුණලා අද තියෙන තත්ත්වය මොකද්ද? අද මේක කෑලි වලට කඩලා මේකෙන් ඇත්තටම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඔපරේෂන් එක තමයි පාඩුවට යන්නේ. ලාභය ලබන්නේ මොකෙන්ද? ලාභය කේටරින් සර්විස් එකෙන්, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින්, ඉංජිනේරින් සර්විසස් වලින් තමයි ලාභය ලබන්නේ. ඉතින් මේ කෑලි කඩලා ඉවරලා විකුණලා අර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඔපරේෂන් කෑල්ල තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒකත් අපි විකුණලා දාන ඊට වඩා හොඳයි. ඒක තමයි ඇත්ත තත්ත්වය වෙලා තියෙන්නේ. ඉතින් මේක කෑලි කඩන්නලා වැඩක් වෙන්නේ නැහැ. මේකෙන් අවසානයේ මේක විකුණලාවත් මේක විකුණන්න කවුරුත් ගිහිල්ලා ගන්නේ නැහැ. මේක ණයක් එක්ක තමයි ඒගොල්ලන්ට ලබා දෙන්න වෙන්නේ. ඒක නිසා අපිට කිසිම මුදලක් රජයට ලැබෙන්නේ නැහැ. අර අපිට ගෙවන්න තියෙන මිලියන 700 පමණ මුදල ගෙවා ගන්න බැරි වෙනවා. නැවතත් ඒ ණය ගෙවා ගන්න බැරිව ආණ්ඩුවට තව බරක් වෙන එකක් තමයි වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී කියනවා මට තව විනාඩි දෙකක් දෙන්න.
හරි.
මේ අවස්ථාවේදී මම හැන්සාඩ් ගත කරනවා 2011 සිට 2015 දක්වා ඉන්ධන මිල සමග සංසන්දනය කරද්දී කොයිතරම් අලාභයක් සිදු වුණාද? ඒ වගේම 2015 ඉඳලා 2018 දක්වා ඉන්ධන මිල ගණන් අඩු වෙලා තිබුණත් ඒකෙන් කොයිතරම් අලාභයක් සිදු වුණාද කියන එක හැන්සත් ගත කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ සියල්ලකටම වඩා අද තියෙන ලොකුම ගැටලුව තමයි අර බැඳුම් කර හොරකම හා සමානවම තවත් හොරකමක් දැන් සිදු වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන බැඳුම් කර මිලියන 175ක් ඩොලර් මිලියන 175ක් 7.4% ප්‍රතිශතයට යනවා. දැන් ආණ්ඩුවෙන් බැඳුම් කර නිකුත් කරා මේ මාසේ මුල් වෙනකොට මිලියන 500ක්. ඒ සඳහා අපි ගෙව්වේ ප්‍රතිශතය 6.35යි. ඉතින් ඒ 6.35ට තිබ්බ එක එකපාරටම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොහොමද 7.4ක් දක්වා එකකටත් වඩා ප්‍රතිශතයකින් වැඩි වෙන්නේ කොහොමද? ඒක වැඩි කරා කියන්නේ ඒකේ අර විහිදිලා තියෙන අර ස්ප්‍රෙඩ් වෙලා තියෙන ප්‍රමාණය වැඩි. ඒ විහිදිලා තියෙන ප්‍රමාණය වැඩි නිසා ඕකෙන් මිලියන ගාණක් අපේ රටට පාඩු වෙනවා. ඉතින් මෙවැනි හොරකමක් කරනවා. ඉතින් ඒකත් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම අර මුදල් අමාත්‍යවරයා මේ ඉකොනොමි නෙක්ස්ට් එකේ මේ සංගරාවේ පළ වුණා එතුමා ප්‍රකාශ කරලා තිබ්බා ද ෆයිනන්ස් මිනිස්ටර් මංගල සමරවිල ලාස්ට් වීක් සෙඩ් that there should be a debate on whether the government should even own Sri Lankan Airlines. Sri Lankan Airlines defaults on some state bank loans කියලා. ඉතින් මේ වැනි ආකාරයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පහලට දානවා. ඊළඟට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් එකට පිළිතුරක් දෙලා තිබ්බා ශ්‍රී ලංකන් wishes to categorically deny the facts stated in Economy Next news story title Sri Lankan Airlines defaults on some state bank loans. The article is misleading the general public and the stakeholders. Sri Lankan Airlines has not defaulted any of its loans කියලා තියෙනවා. ඉතින් මේකෙන් තව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අර විකුණන තත්වයට දාන්න කටයුතු කරන්නේ මේ මුදල් අමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුව කියන එක අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒක නිසා මේ ආරක්ෂා කරගත යුතුයි. මේ ආණ්ඩුව තියෙන තව මාස 4ක් විතර මේ මාස 4ේදී අපි ඉල්ලීමක් කරන අඩුම තරමේ ආණ්ඩුව තියෙන කාලේ මේක විකුණන්න නැතුව තියාගෙන ඉන්න අපි ආණ්ඩුව හදලා අපි පෙන්වන්නම් කොහොමද මේකේ ලාභේ ලබන්න පුළුවන් තැනට අවුරුදු 3-4කින් ගේන්නේ කොහොමද කියන එක අපි පෙන්වනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සුනිල් හඳුන්නෙත් මැතුමා.
විනාඩියකටමනේ මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම විශේෂ බාර ඇමතුමත් ඉන්න වෙලාවේ රටකට ඇත්තටම මේ ගුවන් යානා යාත්‍රාංගන වර්ගීකරණය කිරීම හොඳයි. එකෙන් යම් ප්‍රමාණයක රටේ කීර්තිනාමයට ගෞරවයට ඒක බලපාන බව ඇත්ත. නමුත් ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. ඊටාම් ප්‍රායෝගික දෙයක් වෙන්න ඕන. මම අහන්නේ මේ බුදුමා ඉදිරිපත් කරන ගැසට් නිවේදනයේම තියෙනවා අපේ එක ගුවන් යානා යාත්‍රාංගනේ පරිචය මත පදනම්ව වර්ගීකරණය කරද්දී ඉහළ ඝනත්ව ගගන යාත්‍රාංගනය වාර්ෂික ගුවන් ගමන් සංඛ්‍යාව ලක්ෂයක් හෝ ඊට වැඩි කියන කොටසෙන් එතකොට දැන් වාර්ෂික ගුවන් ගමන් සංඛ්‍යාව ලක්ෂයක් වුණොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවට එන්න ඕන දවසකට ගුවන් ගමන් 273ක් ආසන්න වශයෙන් පැයකට ගුවන් ගමන් 11ක් يعني ගුවන් යානා 11ක් ලංකාවට ගොඩබස්සන ගුවන් යානයක් තමයි ඉහළ ඝනත්වයේ ගගන යාත්‍රාංගනයක් වෙන්නේ. නමුත් දැන් අපේ රටේ තියෙන තත්ත්වෙත් එක ගත්තොත් එහෙම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන ගුවන් යානා 27 ඉහළ නක් ගන්න පුළුවන්කම තියෙන්නේ තෙල් සංස්ථාවේ ණයට තෙල් දුන්නොත් විතරයි. තෙල් සංස්ථාව ණයට තෙල් දෙන්නේ නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක ගුවන් යානයක් උස්සන්න බෑ. ඒක ඔබතුමාත් දන්නෝ මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත් වෙලා තියෙන තත්ත්වය අනුව. එතකොට අද ගුවන් හමුදාවටත් ණයට තමයි තෙල් දෙන්නේ. තෙල් සංස්ථාව ගුවන් හමුදාව යුද්ධයක් තියෙන වෙලාවක අපිට හිතන්න පුළුවන් මේ වගේ ගුවන් ගමන් වාර සිද්ධ වෙනවා කියලා දවසර 11 ගානේ. නු සාමාන්‍ය තත්ත්වයට තෙනම් මේක ඇත්තරම ගත්තොත් මිත්‍යාවක්. ලංකාවේ හීනයක් තමයි. මොකද විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් අහන්නේ මේ වර්ගීකරණය දැන් ගොඩබිම් ගගන යාත්‍රාංගන, ජලාසිත යාත්‍රාංගන, හෙලිකොප්ටර් යාත්‍රාංගන ඒවා හොඳයි. විශේෂයෙන්ම අපිත් පිළිගන්නවා සංචාරක ඩෙස්ටිනේෂන් එකක් හැටියට ගමනාන්තයක් හැටියට ශ්‍රී ලංකාවේ අනිවාර්යයෙන්ම දේශීය අභ්‍යන්තර ගුවන් සේවාවන් මීට වඩා සාමාන්‍ය ජනතාවට ඉඩ හදන්න ඕන. සාමාන්‍ය ජනතාවට ඉඩ හදන්න ඕන. අපේ රටේ මේ අභ්‍යන්තර වශයෙන් ගුවන් සේවය කියන එක ප්‍රචලිත කරන්න ඕන. ඉහළ කඳුකරයට යන්න නුවර එළියට සීසන් එකට යන්න සාමාන්‍ය ජනතාවටත් යම්කිසි පැකේජ් එකක් දෙන්න ඕන. දැන් සමහර රටවල් තියෙනවා පොඩි වෙලාවක් තියෙන නිසා ඔබතුමා උත්තර දෙන්න ලොකු දෙයක් සමහර රටවල් තියෙනවා රජයේ සේවකින් දෙවෙනි පැකේජ් එකක් දෙනවා. ඉහළ මධ්‍යම පාන්තිකින් දෙවෙනි පැකේජ් එකක් දෙනවා. ඒක හොඳ දෙයක්. එවැනි ක්‍රමවේදයක් ඇතුළේ විතරයි මේ ගුවන් යානා යාත්‍රාංගන වර්ගීකරණය පහසු වෙන්නේ. මම ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරන මෙන්න මේ දේ පැහැදිලි කරන්න කියලා රට වෙනුවෙන් ඔබතුමා විශාල මතයක් තියෙනවා මේ මත්තල ගුවන් තොටුපළ දැන් ඉන්දියාවට පැවරීමේ කටයුතුක් සිද්ධ වෙනවා කියලා. රජය ඒකට කටයුතු කරනවාද මොකද්ද ඒකේ තත්ත්වය?
නියෝජ කතානායකතුමනි මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න කිසිම සාකච්ඡාවක් නැහැ. නමුත් අපි සාකච්ඡා කරනවා මේ ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කරන්න ඕනෑම රටකට අපි ආරාධනා කරලා තියෙනවා. අපේ රජයත් සමග එකතු වෙලා සාමූහික රජවල් දෙකක් අතර තියෙන සාකච්ඡාවක් විදිහට මේ විශේෂයෙන්ම අපිට මුදල් නැහැ අපිට ඔව් මේ අපිට මුදල් නැහැ මේක තව තවත් යොදවන්න රටේ ආදායමත් වියදමත් එක්ක බලපුවාම ඒ නිසා වෙන රටවල් වලට අපි ආරාධනා කරලා තියෙනවා පාර්ට්නර්ෂිප් එකක් දෙකොල්ල එකතු වෙලා මේ ගුවන් යානය ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළ බවට පත් කරගන්න.
ප්‍රශ්නේ තියෙන්නේ ගරු නියෝජකතානායකතුමනි සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කරගන්න එකඟතාවයට රජයන් අතර එන්න ඕනකම තියෙන්නේ ගුවන් සේවාවන් වල. දැන් ගුවන් තොටුපළ හදාගත්තට පස්සේ ඒ ගුවන් තොටුපළ නඩත්තු කරන්න තව රජයක් ගාව ගන්න ඕනේ නැහැ. මොකද ගුවන් තොටුපළක් කියන්නේ මට විනාඩි 5යි තියෙන්නේ. ගුවන් තොටුපළක් කියන්නේ ගරු කතානායකතුමනි ජාතික ආරක්ෂා සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් මේ පාර්ලිමේන්තුව අපි හදාගත්තා මේ පුටු 225 දාගෙන අපේ කාර්ය මණ්ඩලයේ අරගෙන මේ 225ට වෙන රජයක් එක්ක අපි කිවිසුමක් ගහන්නේ නැහනේ. මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන අපේ මන්ත්‍රීවරු වෙන්නේ නැහැ. මේ වගේ අද වගේ ඕගොල්ලොන්ගෙන් කට්ටියක් එවන්න කියලා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට වෙන කට්ටියක් එන්න ගන්නේ නැහනේ අපි එහෙම. හරිද? ඒ වගේ තමයි ගුවන් තොටුපළ හදාගත්තට පස්සේ. ඇයි මෝ කඩතුළු තියනවද? ප්‍රිපෙයාර් ගන්න හැටි ප්‍රශ්නයක් තියනවද? ගුවන් තොටුපළ නඩත්තු කරන්න ප්‍රශ්නයක් තියනවද? ගුවන් තොටුපළ හදාගත්තට පස්සේ ඒකට රජයක් ගාව ගත්තොත් වෙන මේ නැගෙනහිර ජැටියට සිද්ධ වෙච්ච දේ තමයි
වෙන්නේ. මන්තුමනි අපි ඒ එක්කම අපි සාකච්ඡා කරන්න යනවා. අපි ඔය දකුණු පළාතේ ප්‍රධාන පළාත් වලින් පිටරට යන ගෘහ සේවකයන්ට අනිත් ඒවාට යන සියලුම පිටරට අනා ඉන්නවා ලක්ෂයකට අසන ප්‍රමාණයක්. අපි විදේශ රැකියා අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් යනවා. ඒ අය ඒ පැත්තෙන් යන අය මත්තල ගුවන් තොටුපළින් පිටරට යන්න.
මම ඔබ ඒක හරි. එතකොට අපි ඔබතුමා කියපු ප්‍රකාශය හරි බරපතලයි.
සාකච්ඡා කරනවා.
ඔබ දන්නවද?
මේ ගුවන් යානා මෙතෙන්ට ගෙන්න ගන්න.
ඒක හරි. ඒක හරි. ගුවන් සේවයක් එක්ක එමිරේට්ස් ගුවන් සේවය හරි ගල්ෆ් එයා හරි නැත්නම් වෙන ගුවන් සේවයක් එක්ක අපි සාකච්ඡා කරනවා නම් ප්‍රශ්නයක් නැහනේ අපිට ගුවන් යානා ගෙන්න ගන්න. දැන් ඕනකම තියෙන්නේ මත්තල ගුවන් තොටුපළට ගුවන් යානාද ගුවන් තොටුපළ කාට හරි දෙන්නද? ඔන්න ඔකයි බේර ගන්න
ඕනේ.
දැන් ගුවන් තොටුපළ වෙන රජයක් එක්ක කතා කරනවා නම් ගුවන් තොටුපළ දෙන්න ඒක ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක්. දැන් මෙතුමා කියපු දේෙන් මට තේරෙන්නේ මත්තල ගුවන් තොටුපළ පෞද්ගලික පාර්ට්නර්ෂිප් එකකට කතා කරනවා තව රජයන් එක්ක. මොකටද? ගුවන් තොටුපළේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? කඩතොළුද? කැඩිලාද? ප්ලේන් බාන්න බැරිද? ඒක නේද ඒක රිපෙයාර් කරගන්න කියන තියෙන්නේ. හරිද? ඒක තව රජයක් එක්ක සාකච්ඡා කරනවා කියන එකෙන් ඔබතුමා කියන්නේ මොකද්ද? මොනවද ගුවන් තොටුපළක රජයකට දෙන්නේ? ඕකම තමයි ඉන්දියාවට දෙනවද නැද්ද කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ.
සින්නක්කර ඉඩම් දුන්නා වගේ අපි හැම දෙන්න කිසිම අදහසක් නැහැ.
කොහොමද දෙන්න ඉඩම් ඉන්නේ?
කොහොමද දෙන්න ඉඩම් ඉන්නේ? ව්‍යාපාරයක
කොහොමද දෙන්න ඉඩම් ඉන්නේ? එහෙම දෙන්න නැත්නම් කොහොමද දෙන්න ඉඩම් ඉන්නේ?
ඒක කිව්වම තමයි යන්නේ. ඉඩම් සින්නක්කර දුන්න කෙනා කිව්ව ගම කොහොමද දෙන්න ඉඩම්
ඉන්නේ? ඔන්න අර මේ සින්නක්කර නෙමෙයි මොන ක්‍රමයකට දෙන්න යන්නේ? ඔයා සින්නක්කර දෙන්න නැත්නම් කොයි විදියට දෙන්න යන්නේ?
මොකද්ද මොකද පොයින්ට් බෝඩ් එක
ජයතුමා දත නියෝන වගේ වැඩක් එන්න යන්නේ මේ. දැන් ඕක තමයි නැගෙනහිර ගැටියටත් සිද්ධ වුනේ.
ගෞරව අමිතුවා පැහැදිලිමක් මේ සංගච්ඡය. දැන් ඔබතුමා කියන්නේ මත්තල ගුවන් තොටුපළ සඳහා රජෙන්ද මුදල් ගවන්න කියලා නයි.
ගෞරව අමිතුවා
65යි. වියදම තියෙනවා ලක්ෂ 2500ක් මාසික ආදායම ලක්ෂ 65යි වියදම ලක්ෂ 2500ක්. ඒ වගේම ලක්ෂ 2800 ගානේ 2030 වෙනකන් ගෙවන්න ඕනේ. දැන් එහෙම ගුවන් යානා එන්නේ නැතුව මේක කොහොමද කරන්නේ? ඒතර ගුවන් යානා එන්න අපි දැන් මෙතුමා කිව්වාගේ අපි ගුවන් සමාගම් සමග සාකච්ඡා කරනවා. අපි 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 ගුවන් සමාගම් සමග සාකච්ඡා කරනවා. ඒ වගේම අපි 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 විශේෂයෙන්ම ඕනෑම රටකට එන්න පුළුවන් ඇවිල්ලා අපි එක්ක සාකච්ඡා කරන්න මේ ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළ ලබාට පත් කරන්න. විශේෂයෙන්ම
අපි නැත්තේ මන්දිතුමාට කාලය මම
දෙන්නම්.
මම උදවල කාලය දෙන්නම්.
අවශ්‍ය නැති ගුවන් යානා ගෙන්න ගන්න. ගුවන් යානා ගෙන්න ගන්න තමයි අපිට අවශ්‍යලා තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. මේක විකුණන්න නෙමෙයි. බය වෙන්න එපා. ඕගොල්ලෝ වගේ විකුණන්නේ නැහැ. සින්නක්කර විකුණන්නේ නැහැ. අපිට ඕනේ ගුවන් යානා.
ඕඩර් ප්ලීස්. හඳුනෙත් මන්දිතුමා කතා කරන්න.
මෙතන හරි පැහැදිලි දැන්. හරි පැහැදිලි ගරු නියෝජ කතානායකතුමනි මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න නෙමෙයි වෙන කාට හරි දෙන්න ඕනකම
තියෙනවා.
එයා කියන්නේ මේ ඕකම තමයි හම්බන්තොට වරායට කළේ. හම්බන්තොට වරායට ණය අරගෙන අදත් හම්බන්තොට වරායේ ණය ගෙවන්නේ වරාය අධිකාරියෙන්ද මුදල් අමාත්‍යාංශයද කියලා එකඟතාවයක් නැහැ. හම්බන්තොට වරායට ආපු ආයෝජනේ මුදල් අමාත්‍යාංශය තියාගෙන ඉන්නවා ණය ගෙවන්න ඕන වරාය අධිකාරිය. අද හම්බන්තොට වරායට සිද්ධ වෙච්ච දෙයම තමයි මේගොල්ලෝ මත්තල ගුවන් තොටුපළට කරන්න යන්නේ. මත්තල ගුවන් තොටුපළ හදනකොට ශක්්‍යතා අධ්‍යයනයක් තිබුණ නැද්ද? මත්තල ගුවන් තොටුපළ හදනකොට තිබිච්ච වැඩ පිළිවෙල මොකද්ද? ඒකට වග කියන්න ඕන දැන් ඊළඟට ඒකේ ආරක්ෂාවට මොකද්ද
අධිකාරියෙන් අහන්නේ ඒ දවස්වල
දැන් ඒකට වදන නැතුව දඩුවන් දෙන්නේ නැතුව ඒක නීති අහමුට කැඳවන්නේ නැතුව දැන් තමුන්නාසල මොකද කරන්නේ මේගොල්ලෝ හැදුවා ඔගොල්ලෝ විකුණනවා මේගොල්ලෝ හදනවා ඔගොල්ලෝ විකුණනවා හම්මන්තොර වරායත් මේගොල්ලෝ හැදුවා විවේචනය කරලා දැන් විකුණලා හොරගම් කරනවා ඔකනේ සිද්ධ කරන්නේ මේගොල්ලෝ හදලා හොරගම් කරනවා ඔගොල්ලෝ විකුණලා හොරගම් කරනවා
ඔබතුමාට මම අවස්ථාව දෙන්න පොඩ්ඩක් මේ කතාව සනගගෙන
හම්මන්තොර වරායට කරෙත් ඕක නැගෙනහිර ජටියට කරන්නේත් ඕක මත්තල ගුවන්තොට බල ගන්න යන්නේත් මේක හරි පැහැදිලි දාම් පැහැදිලි ඒක නිසා ගරු ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා එකවතකින් අවංකව මේ කතාව කියපු එකට මොකද මේ රටේ ප්‍රශ්නයක් සාකච්ඡා වෙනවා මේ මත්තල ගුවන්තොට බල අද මොකද කරන්න යන්නේ කියලා දැන් ඔබතුමා කියන්නේ මොකද්ද මේගොල්ලෝ හැදුවා හදන්න වියදම වැඩි නඩත්තු කරගන්න බෑ ඒකින්ද ඔයගොල්ලෝ දැන් මොකද කරන්නේ විකුණනවා විකුණන්නේ නැහැ ඒ ඒ මොකද වචනේ සින්නක් කර දෙන්නේ නැහැ බද්දර දෙනවා එතන 99 අවුරුද්දකට බද්දර දෙනවා තමුන්නාන්සලට ජනවරම දින අවුරුදු 6ටයි අවුරුදු 5ටයි 99 අවුරුද්දකට දෙන්න බෑ අවුරුදු 5කට ජනවරම ගන්නවා 99 අවුරුද්දකට බද්දර දෙනවා
ඔබතුමා තාම විනාඩියක් දෙන්න
මේක කරන්න බෑනේ මෙහෙම ඒ නිසා විශේෂයෙන්ම මම අවසාන වශයෙන් කියන ඔබතුමාට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තේ ශාස්ත්‍රාව ණයට තෙල් දෙන්න නැත්නම් ඔබතුමා මොන වර්ගීකරණය කරත් කිසි ගුවන් තොටුපළකට ගුවන් යානා ගේන්න බෑ 2016 17 දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ අලාභය මිලියන 28930යි ඔබතුමාලගේ පාලන කාලේ 2017-18 දී ශුද්ධ අලාභය මිලියන 17000යි 2018-19 මේ අවුරුද්දේ ශුද්ධ අලාභය මිලියන 41493යි කෝටි 4149යි අලාභේ මේ දැන් මේ වෙනකොට කරු නියෝජක කතානායකද මේ අවුරුද්ද ඇතුළත විතරක් ශුද්ධ අලාභය වැඩි වෙලා තියෙනවා කෝටි 2429කින් මේ 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 කොහොමද ගෙනියන්නේ අපි පාර්ලිමේන්තුවට කැඳවලා ඇහුවා අපි පාර්ලිමේන්තුවට කැඳවලා ඇහුවා
එතුමායි කතාව අවසන් වුණාට පස්සේ ඔබතුමාට අවස්ථාව
දෙනවා පාර්ලිමේන්තුවට කැඳවලා ඇහුවා මුදල් අමාත්‍යංශ ලේකම්තුමා කියනවා අඩුතරමේ දෙන්න සතයක්වත් සල්ලි නෑලු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අද පඩි ගෙවා ගන්න විදියක් නෑ අද ඉහළ කළමනාකාරීත්වයේ දැන් ඉන්න කළමනාකාරීත්වයේ බෝනස් ගන්නෙත් නෑ පඩි ගන්නෙත් නෑ තමයි නමුත් මොකද කරන්නේ දැන් ඔබතුමාලා ඊළඟට කරන්නේ මත්තල ගුවන් තොටුපළ බදු දෙන වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයත් විකුණන්න කෙනෙක් හොයනවා මේ නිකම් බොරුවට වර්ගීකරණ කරන වැඩක් නෑ ගරු ඇමතුමා දැන් හොයන්න ඕන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඕගොල්ලෝගේ සලස්ස මොකද්ද මත්තල ගුවන් තොටුපළ රජයේ මේ රටේ ජනතාවගේ එක්සත් ජාතික පක්ෂයේ බූදලයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බූදලයක් නෙමෙයි කරුණාකරලේක හින්දා ඔබතුමාට හෘද සාක්ෂියක් තියෙන මහජන නියෝජිතයෙක් හැටියටවත් මේ අපරාධ වලට දායක වෙන්න එපයි කියලා ඉල්ලා සිටිමින්
බොහොම ස්තුතියි ගරු ඇමතුම ඔබතුමාට පැහැදිලි කිරීමක් කරනවා
නැගතුනි ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේ අමාත්‍යාංශ රයිති නැහැ නමුත් මම ඒකට උත්තරයක් දෙන්න ඕනේ මමත් කෝප් කමිටුවේ සමාජිකයෙක් අපේ සභාපතිතුමා තමයි සිල්හන්දුන්ත මැතිතුමා 2015 අපි ආණ්ඩුව ගද්දි මේ මේ කෑ ගන්න මන්තුමාලාගේ ආණ්ඩුවේ ඉන්න කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තිබුණ ගුවන් යානා 21යි 21ම කල්බදු පදනම් මත ගත්තේවා මේ සේවකයෝ 8000ක් ඉන්නවා එක ගුවන් යානයකට සේවකයෝ 333 දෙනෙක් හිටියා 2014 එක ගුවන් යානයකට එක සේවකෙක් වෙනුවෙන් පාඩුව මාසෙකට 450000යි එක සේවකෙක් වෙනුවෙන් 450000ක් පාඩු ලැබුවා සේවකේ 8000ටම එක්කෙනෙක් 450000 ගන්න මාසෙකට සේවකේ 8000ක් හිටියා එක ගුවන් යානයකට 333ක් හිටියා කෝටි 20000යි අපේ ආණ්ඩුවේදී සමස්ත එකවිට ලොස්ට් එක කෝටි 20000ක පාඩුවක් එක තමයි අපේ ආණ්ඩුවට ගත්තේ සේවක නියෝජ කතානායකද වෙන ගුවන් සේවයක් සාමාන්‍යයෙන් ලාභ ලබාගෙන යන්න අඩු ගන්න ගුවන් යානයකට ඉන්නවනේ 110යි 110 වුණා 333ක් මල්ලක තියෙනවා එක එක ඇමතිවරු එක එක මන්ත්‍රීවරු නාමල් රාජපක්ෂ මහත්මයාට යවපුවා ගුවන් තොටුපළේ රස්සා දෙන්න මෙන්න මේ 10 දෙනාට රස්සා දෙන්න මේ 20 දෙනා අපිට වැඩ කරපු අය මල්ලගේ ලිපි තියෙනවා ඒ දවසල ගුවන් තොටුපළ බාර ඇමතිවරයත් යවනවා ලියුම් මෙන්න මේ අයට රස්සා දෙන්න කියලා එහෙම කළා තමයි එක ගුවන් යානයකට 333 සේවකයෙක් ගත්තේ එක සේවකයෙක් වෙනුවෙන් 450000ක පාඩුවක් දරන්නේ එහෙම කරපුවා ඒ කෑ ගහනවා දැන් මෙහෙම කියලා
ගරු කඩකේ මන්තුමා ඔබතුමායි පැහැදිලි කරගන්නේ
මේ පැහැදිලි කිරීමක් ගරු අමාත්‍යතුමා ඔබතුමා කිව්වා සත්‍යතාව වාර්තාවක් තිබෙන්නේ නැහැ කියලා මත්තල ගුවන්තොටුපළ ඔබ කොහොමද කියන්නේ ඒක ජාත්‍යන්තර මේ ගුවන්තොටුපළවල් වල වර්ගීකරණයට කරලා ඒකට කෝඩ් එකක් ලබා දීලා තියෙනවා නම් ජාත්‍යන්තර ගුවන් යානා ගොඩබස්සන්න පුළුවන් නම් ඒක එතන බොරු ඒක බොරුවක්. ඒක ඒක සත්‍යදා වාර්තාවක් අනිවාර්යෙන් තිබ්බා. එහෙම තියන්න නැතුව මෙතන ගුවන්තොටුපළ කඩන්න දුන්නා නම් එදා එහෙනම් නිලධාරීන් වගේ කියන්න ඕනි. නිලධාරීන්ව එහෙනම් නීතියට ගේන්න. එහෙම බොරු බොරු කතා කියන්න එපා. නොමග යවන්න එපා. ඒක ඔබතුමාට සත්‍යදා වාර්තාවක් තියෙන
පමණක් නෙමෙයි.
ඕක
අවසන්.
විශේෂයෙන්ම අද සිවිල් ගුවන් සේවා සම්බන්ධයෙන් සංශෝධන ගේන අවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. හැබැයි අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභානායකතුමයි ඇමතිතුමයි තව එක පුද්ගලයෙකු විතරයි ඉන්නේ අපි දකින්නේ. එතකොට මේ තියෙන කාරණාව දිහා බැලුවම අපිට පේන්න තියෙනවා ආණ්ඩුව කොයිතරම් දුරට මේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කරලා තියෙනවද කියලා. ඒකම පොඩි කාලයක් තියෙන හින්දා මම විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා ඈයලයින්ස් ආයතනය අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච දවසේ ඉඳලා පුද්ගලික අංශයට ලබා දෙන්නේ කොහොමද කියන පිඹුරුපත මත තමයි ශ්‍රී ලංකා ඈයලයින්ස් ආයතනයෙන් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගත්තේ. මෙයාලා මේ මොහොතේ එයාලට හිතවත් එවැගේම යම් අතයට ගනුදෙනුවක් එක්ක ශ්‍රී ලංකන් ආයතනය විකුණන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම සොයමින් පවතිනවා. එහෙම නැතුව මේ අවුරුදු 4ක කාලය තුලම මේ ජාතික ගුවන් සේවය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරේ නැහැ. විශේෂයෙන්ම අපි කියනවා 2011 සිට ක්‍රියාත්මක වෙච්ච පස් අවුරුදු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කරා නම් අද ශ්‍රී ලංකන් ඈයලයින්ස් ආයතනයට මේ අත්වෙච්ච ඉරණමත් වෙන්නේ නැහැ. එයින්ද අපිට පේන්න තියෙන කාරණාව තමයි මේ රාජ්‍ය ආයතන විකිණීමේ තවත් එක ව්‍යාපෘතියක් යටතේ තමයි ශ්‍රී ලංකන් ඈයලයින්ස් ආයතනය දාලා තියෙන්නේ. 2013 ශ්‍රී ලංකන් ඈයලයින්ස් පාඩුව බිලියන 32යි. 2015 වෙද්දී අර පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරගෙන යද්දී බිලියන 15ට අඩු වෙනවා. එහෙම තමයි 2020 වෙනකන් මේ සැලැස්ම ඊළඟ දෙවැනි අදියර හැටියට ක්‍රියාත්මක කරන්න හැදුවේ. හැබැයි දැන් 2018-19 කාලේ පාඩුව බිලියන 50 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට බිලියන 15ක් තියද්දී පාඩුව බාරගත් ආණ්ඩුවක් අද ඒක තුන්ගුණයකටත් වඩා වැඩි කරලා තියද්දී ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම අපි ඇමතිතුමාගෙන් අහන්න කැමතියි දැන් මේ පලාලි ගුවන්තොටුපළ ගැන කතා කරා. පලාලි ගුවන්තොටුපළ ලබන මාසේ වෙද්දී මුල් ගල තියලා ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරන්න අදහස් කරගෙන ඉන්නවා කියලා කිව්වා. එහෙනම් අපිට අහන්න සිදු වෙනවා ඒ කියන්නේ මේ ජනාධිපතිවරණයට මාස 4ක් තියෙද්දී ජනාධිපතිවරණය ප්‍රකාශයටපත් කරන්න මාස 2ක් තියෙන කාලය අතරතුර මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට හෝ වෙනත් රටකට ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරලා ඉවරද කියන කාරණාව. මොකද මත්තල භාවිතා කරන්නේ නැතුව තවත් ගුවන්තොටුපළක අවශ්‍යතාවයක් කිසිසේත්ම අපේ රටට පැන නැගෙන්නේ නැහැ. ඕනනම් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා සංවර්ධනය කිරීමක් කරන්න පුළුවන්. එහිඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මත්තල ගුවන්තොටුපළේ ශක්්‍යතා වාර්තා තිබ්බා. මත්තල ගුවන්තොටුපළ ආරම්භ වුණාට පස්සේ වැඩපිළිවෙලක් තිබ්බා. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 30යි. ඒ සඳහා ආයෝජනය කරේ. හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා මොකද කරේ? ආණ්ඩුව ආව දවසේ ඉඳලා මේ මත්තල ගුවන්තොටුපළ වසා දමන තැනට තල්ලු කළා දැම්ම. ඇයි එහෙම කරේ? එහෙම කරේ ඔවුන්ට අවශ්‍ය වුණා අර එයාලගේ සැලැස්ම අනුව සහ මැතිවරණයට පෙරදිවිච්ච එකක දානුව මේ රාජ්‍ය සම්පත් එකින් එකකින් ඒ රටවල් වලට ලබා දෙන්න. දැන් අපි දන්නවා අපිට හම්බන්තොට වරාය අහිමි වෙලා තියෙනවා මතුමා. අපිට මත්තල ගුවන්තොටුපළ අහිමි වෙනවා. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. අපි දන්නවා. ඒ වගේ අපිට ජාතික සම්පත් සියල්ල මේ වෙනකොට අහිමි වෙමින් පවතින. ඉතින් පුද්ගලීකරණය ගත්තාම පුද්ගලීකරණය වෙනුවෙන්ම තමයි රාජ්‍ය සම්පත් කුඩු කොල්ලට ලබා දෙන්න මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් මේ ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙල ආරම්භය පටන් ගත්තේ මහ බැංකු මැදුම් කරෙන්. ඒකේ ආකාරයටම දැන් අපි දකිනවා පුද්ගලීකරණයට රාජ්‍ය බැංකුත් ආද්දනවා. දැන් රාජ්‍ය බැංකු වෙනත් විදියකට දැන් සජාතික පක්ෂ ආණ්ඩුව පුද්ගලීකරණය කරේ කෙටි කාලයක් තුර ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා තමයි තමන්ගේ හිතවතුන්ට රාජ්‍ය ආයතන ලබා දුන්නේ. දැන් මේ බැංකු පද්ධතියත් ලබා දෙන්න යන්නේ ප්‍රතිව්‍යුහගත කරනවා කියන පරමාර්ථයෙන්ම තමයි. යාලා ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ තමන් කැමති අයට මේ රාජ්‍ය සම්පත් ලබා දීම තමයි සිදු කරන්නේ. එහෙනම් මේ සිදු වෙන වංචා සියල්ල අපේ රටේ මහා බැඳුම් කරයට නොදෙවිනි වෙන වංචා බවට පත් වෙනවා විතරක් නෙමෙයි, අපේ රටට මේ ආණ්ඩුව තියෙද්දී අහිමි වෙන සම්පත්වල ප්‍රමාණය වටිනාකම කියන්න බෑ. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ගැන කතා කරා. හැබැයි වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිම දෙයක් කරේ නැහැ. TDL එක ඒ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයේ උන්නතිය සඳහා තිබ්බ TDL එක සංචාරක ව්‍යාපාරයේ උන්නතිය ගත්තේ නැහැ. මහා භාණ්ඩාගාරයට පවරාගෙන දෛනික රටේ දෛනික වියදම් සඳහා භාවිතා කරා. හරියට සංචාරක ව්‍යාපාරය පිටරට ප්‍රවර්ධනය කරන්න කටයුත්තක් කරේ නැහැ. ඒ වගේම අඩුම තරමේ අපිට යුරෝප් සෙක්ටර් එක ඉතාම වැදගත් සංචාරක කර්මාන්තය ගොඩනගන්න නම් යුරෝප් සෙක්ටර් එක ඉතාම වැදගත්. හැබැයි මොකද යුරෝප් සෙක්ටර් එකට කරේ? රෝම්, පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් මේ ආදී ඔක්කොම ෆ්ලයිට්ස් කැන්සල් කරා. කැන්සල් කරලා අද කියනවා සංචාරක ව්‍යාපාරය එන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් අපිට අහන්න වෙනවා ආණ්ඩුව මොකද අරගෙන තියෙන ක්‍රියාවලිය මේ වෙනකොට සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න, දිරිමත් කරන්න, අලුත් සංචාරක මේ රටට අරගෙන ඉන්න ශ්‍රී ලංකන් එයාලයින්ස් එකයි අනික් එයාලයින්ස් එක්ක මොනවද කරලා තියෙන වැඩපිළිවෙල? අපිට එහෙම වැඩපිළිවෙලක් පේන්නේ නැහැ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ඇමතුමාගේ අවධානයට මම යොමු කරනවා, ද ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ ඔක්කොම කෝඕපරේට් ඔෆිසර්ස් කටුනායකට අරගෙන යන්න තීන්දුව කළා තියෙනවා රජය. සියලුම ඔෆිසර්ස් ටිකටින් ඔෆිස් එක හැර අනික් සියලුම ඔෆිසර්ස් කොළඹ සිට කටුනායකට ගෙනියන්න තීන්දුව කළා තියෙනවා. එතකොට ඇමතුමනි, කොළඹ ඒ ජාතික ගුවන් යානයට කොළඹ සිට තමන්ගේ මෙහෙයුම් කටයුතු කරන්න විශේෂයෙන්ම මාකටිං ඔෆිසර්ස්, සේල්ස් ඔෆිසර්ස් මේවා කටුනායක ඉඳලා ක්‍රියාත්මක වුණොත් එහෙම අපිට බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එක අඟලක්වත් මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ඉදිරියට යන්න බැරි වෙනවා. ටිකට් ඔෆිස් එක හැර සියලුම ඒවා කටුනායකට අරගෙන ගියාම යම් කිසි ගැටලුවක් ඇති වෙච්ච මොහොතක ඒන සංචාරකයෝ පවා කොළඹ සිට හෝ වෙනත් ප්‍රදේශවල ඉඳලා කටුනායකට යන්න ඕනේ තමන්ගේ තියෙන ප්‍රශ්න විසඳා ගන්න. ඉතින් මම හිතනවා ඔබතුමාලා ඒගත්ත තීරණ නැවත සිතා බැලීමක් කරන්න ඕනේ. මොකද එහෙම නැතුව මේක මේ එක්සත් ජාතික පක්ෂය දුවනවා වගේ සිරිකොත ඇතුලේ ඉන්න තීඳු තීරණ ගන්නවා වගේ කරන්න බෑ. මොකද ඔබතුමාට ප්‍රශ්න විසඳනවා වෙනුවට කරේ දිගින් දිගටම මේ රටේ ප්‍රශ්න වැඩි කරපේ. ඒ නිසා හැම ශේත්‍රයක්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ප්‍රවාහන ශේත්‍රය ගත්තාම, සිවිල් ගුවන් සේවාව ගත්තාම අපේ රටේ බරපතල අර්බුදකාරී තැනකට අරගෙන යනවා. ඒ නිසා අපිට අවසානයේ මේ රාජ්‍ය තියෙන තාක්කල් අපිට අපේ ජාතික ගුවන් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකවත් අපිට අහිමි වීමේ අවදානම තවදුරටත් වැඩි වෙමින් පවතිනවා. ඊට සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අද මේ පාස්කු දින ප්‍රහාරයෙන් පස්සේ ගැටලුවක් තියෙනවා අමතුමා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවනම් වෙනත් රටවල් එයාලා ඒ කියන්නේ අපේ රටේ සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැතුව වෙනත් රටවල් ඒ සඳහා ක්‍රියාත්මක වෙයි කියලා, එහෙම නැත්නම් ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ඔබතුමාලා ක්‍රියාත්මක කරන්නේ නැතුව වෙනත් එයාලයින්ස් ඒ සඳහා ක්‍රියාකාරී වුණොත් වෙයි කියලා ඒක සිදු වෙන්නේ නැහැ. දැනටම වෙනත් ආයතන වලින් එන එයාලයින්ස් මේ වෙනකොටම 3කට වඩා කැන්සල් කරලා තියෙනවා. ඒවා ලංකාවට ගුවන්ගත කිරීම නවත්වලා තියෙනවා. හේතුව එයාලට මේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් තිබිච්ච ඒ ආදායම නොලැබී ගිහිලා තියෙනවා. ඒ කටයුතු ඉටුකන් මට තප්පර 30ක කාලයක් ලබා දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හින්දා අපිට කියන්න තියෙන්නේ මේ රජයට මේ ආයතන පුද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය ගමන් මග අනුව තීන්දුව తీරන ගැනීම වැරදි. මොකද මේක රජයක් විසින් නොකළ යුතු දෙයක්. හැබැයි රජය තමන්ට කැමති පුද්ගලයා ඒ අදාළ රාජ්‍ය ආයතනය මිලදී ගැනීමට එකඟ වෙනවා නම් ඒ වෙනුවෙන් රජය අවශ්‍ය ඕනෑම කටයුත්තක් කරනවා. ඉතින් ඒ ගත්ත වැරදි කළමනාකරණ තීන්දුව తీරන හිඳ තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් පාඩුව 2015 ඉඳලා තුංගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා. ඔබතුමාලට ඉඳ වෙන දේවල් කතා කරන්න බෑ. පාඩුයි හොරකම් කරනවා කියලා ඒ දවස්වල කිව්ව ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනය ඔබතුමාලා ගත්තට පස්සේ බිලියන 15 සිට බිලියන 50 දක්වා පාඩු වෙන්න පටන් අරගෙන තිනවා. ඒ ඉඳ ඔබතුමාලා ඒ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කරමින් විශේෂයෙන්ම කරමින් මං හිතනවා මේ මාස කීපය තුළ කිසිදු තීන්දුවක් ගන්න යන්න එපා. මොකද ඔබතුමාලට බලය අහිමි වෙන හින්දා අලුත් රජයකට ඉඩ දෙන්න ඒ ක්‍රියාකාරීත්වය ඉටු කරන්න. බොහොම ස්තුතියි.
ගරු ඇමතුම
මට පොඩි උත්තරයක් දෙන්න ඕනේ. අර මේ සක්‍රීයතා වාර්තාව ගැන සක්‍රීයතා වාර්තාවක් නැහැ. මම ඒක වකිමෙන් කියනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිතුමා ඉන්නවා, විධායක නිලධාරීතුමා කියනවා. ඒ තාමත් සිවිල් ගුවන් සේවා අධිකාරියට සක්‍රීය වාර්තාවක් දීලා නැහැ. මත්තල ගුවන්තොටුපළ හදද්දි හැබැයි ඒ වෙලාවේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ හිටියේ ජනාධිපතිතුමාගේ ඥාතියෙක්. එතකොට ඒගොල්ල එක ගෙදර තීන්දුව කරලා එහෙම හවල් තැන හදන්න ඕනේ කියලා තීන්දුව කරලා එයාට කියලා තියනවලු මම හවල් තැන හදනවා කියලා. තවම මම වගකීම කියන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සක්‍රීයතා වාර්තාවක් නැහැ මත්තල ගුවන්තොටුපළ හදන එක ගැන. ඒක වගකීමෙන් කියලා. නෑ මේ මම මේ විස්තර දැනගත්තා. මේ බයි.
ඕඩර් ප්ලීස්. හරි. ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 7යි. විනාඩි 7යි ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින පැවැත්වෙන විශේෂයෙන් මේ රටේ ගුවන් සේවාව නගා සිටුවීම සඳහා ගෙනෙන මේ පනත්තුම් පත පිළිබඳව මටත් අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම මං හිතන්නේ අද ගුවන් සේවාව සහ සම්බන්ධව මේ රටේ සංචාරක ව්‍යාපාරයට ඉතාම කිට්ටුවම පවතින අමාත්‍යාංශයක් හැටියට සංචාරක ව්‍යාපෘතිය අද මං හිතන්නේ පැදුරුනත් බිමට වැටලා තියෙන අවස්ථාවකයි. ඔබතුමන්ලා ගුවන් සේවාව නැංවීම සඳහා මේ වියදම් ටික කරලා මේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ. අපි දකින දෙයක් තමයි මේ රටේ කටුනායක ගුවන් තොටුපළ බණ්ඩාරනායක අනුස්මරණ ගුවන් තොටුපළට අමතරව මේ රටේ අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් ගත්තහම මං හිතන්නේ ඉතා හොඳ මට්ටමක පවතින බව අමාත්‍යවරයාගේ ඒ කතාවේදී අපිට දැනගන්න හම්බුණා. ඒ කෙසේ වෙතත් මං හිතන්නේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව කතා කිරීමේදී අද ඉතාම අයහපත් තත්ත්වයක් සංචාරක ව්‍යාපාරයට තියෙන. මං හිතන්නේ හෝටල් අයිතිකරුවන් සඳහා වර්ෂයක සහන කාලයක් ලබලා දුන්නත් මං හිතන්නේ ඊට අනුබද්ධිතව කටයුතු කරන ව්‍යාපාරිකයින් ඒ වගේම රියදුරන් ඇතුළු ඒ සහායක කණ්ඩායම අද ඉතාම දුක්ඛිත තත්ත්වයකට උන්ගේ දරුවන් පාසල් යැවීමට පවා බැරි මට්ටමකට පත්වෙලා තියෙනවා. එනිසා බම හිතන්නේ මේ රජය අද ඊයේ පැවතිච්ච මේ රටේ ආරක්ෂාව පිළිබඳ විවාදෙදී මං හිතන්නේ ආරක්ෂාව නෙවෙයි රටේ ආණ්ඩුව පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දැඩි සැකයකින් තමයි කටයුතු කරම අපිට පෙනෙන්නේ. අදත් මේ විවාදය හදිස්සියේ පවත්වන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුද පාර්ලිමේන්තුවේ ඇත්තේ නැහැ. ඒ නිසා මං හිතන්නේ ඉතාම කනගාටු දායක තත්ත්වයක් මේ රටේ මේ පවතින. ඒ වගේම මම බොහොම පැහැදිලිව සතහන් කළ යුතුව තිබෙනවා මහානායක මහහිමිපාණන් වහන්සේට නඩුවක් දැමීම සඳහා යම් උත්සාහයක යම් පිරිසක් යෙදෙනවා. මේකට ප්‍රධානම වගකී යුත්තම රටේ අගමැතිවරයා. මම බොහොම පැහැදිලිව කියනවා එතුමට යටිනුවර ආසනයේ යම් කිසි රැස්වීමකදී එතුමා පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ රටේ මේ මෙතෙක් පාලකයෝ අතරින් අසාර්ථකම පාලකයා අගමැතිවරයා යැයි ප්‍රකාශ කිරීම තුළ අගමැතිවරයාගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ ඉදිරිපත් වීම කරලා තියෙන්නේ. මහානායක හාමුදුරන්ට නඩුවක් දැමීම සඳහා අපි දැඩිසේ විරුද්ධ වෙනවා. මේ රටේ බහුතර ජනතාව සිංහල බෞද්ධ ජනතාව 70%කට ආසන්න ජන කොට්ටාසයක් නියෝජනය කරන ජනතාව එහි නායකත්ව දෙන්නේ අපේ නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේට මෙහෙම නඩුවක් දාන්නට යනවනම් ආණ්ඩුවේ වගකීම තමයි ඒ වැළැක්වීම සහ ඒ සඳහා අනුග්‍රහය නොලබා දීම. හැබැයි එහෙම නෙවෙයි අද සිද්ධ වෙලා තියෙන්නේ. අද මේ ආණ්ඩුවට බෞද්ධ පරිසරයේ සම්පූර්ණ විනාශ වෙලා නායක හාමුදුරුවන්ගේ දලා හාමුදුරුවෝ බෞද්ධ ජනතාවම එරෙහි වෙලා ඒ වගේම කතෝලික ජනතාව අරෙහින් එරෙහි වෙලා ඒ වගේම ද්‍රවිඩ මුස්ලිම් ජනතාව පිළිබඳව මේ ආණ්ඩුව කෙරෙහි සැකයක් ඇති වෙලා බලාපොරොත්තු බිඳ වැටිලා අද මුස්ලිම් නායකයෝ මොන දේ කිව්වත් අපි නියෝජනය කරන මැතිවරණ කොට්ටාසවල විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා ඔවුන්ගේ ප්‍රධානම චෝදනාව වෙලා තියෙන මේ මුස්ලිම් නායකින්ට මොකද මුස්ලිම් නායකින් මේ රටේ මෙවැනි සිද්ධියක් ඇති වෙන තුරු මේ මිනිස්සු බලාගෙන හිටියා මේ මිනිස්සු පල්ලිවලට යනවා මේ මිනිස්සු මුස්ලිම් සමාජයේ ඒ පොදු කටයුතු සහ අනිකුත් සීලු පුද්ගල කටයුතු සම්බන්ධයෙන් සහභාගී වෙනවා හැබැයි මෙවැනි සිද්ධියක් ඇති වෙලා මේ රටේ මහා විනාශයක් වෙලා ඒ දේ වෙනකල් මුස්ලිම් ජනතාව මුස්ලිම් නායකයෝ බලාගෙන හිටියා කියන ඒ වෛරී චේතනාව මුස්ලිම් ජනතාව තුල තියෙනවා ඒක නිසා මුස්ලිම් නායකයෝ මොන තීන්දුව ගත්තත් මේ පාර්ලිමේන්තුවේ ඔලුගඩි වෙනස් කරන්න මොන තීන්දුව ගත්තත් අද ජනතාව මුස්ලිම් නායකත්වෙත් එක්ක නැහැ කියන ඒ ප්‍රකාශය මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී කරනවා ඒකට බොහොම ප්‍රධාන හේතුව මුස්ලිම් ජනතාවගේ කඩවල් වලට අද සිංහල ජනතාව සහ ද්‍රවිඩ ජනතාව බහුතරයක් කියන්නේ නැහැ ඒකට ප්‍රධාන හේතුව මුස්ලිම් අහිංසක ජනතාව කෙරෙහි මේ සිද්ධිය දඩමීමා කරගෙන යම් වෛරී චේතනාවෙන් කටයුතු කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි පරිසරය හැදිලා තියෙන. එනිසා මේ වහම වෙනස් කළ යුතු තිබෙනවා. අපි චිරාත් කාර්යය මුස්ලිම් සිංහල ජනතාව බොහොම සහයෝගයෙන් බෞද්ධ කතෝලික සහ අනිකුත් මුස්ලිම් සහ ද්‍රවිඩ ඒ සීලු සහෝදරයොත් එක්ක ආගමානුකූල අපි බොහොම සංහිඳියාවෙන් ජීවත් වුණා. මේ සංහිඳියාවේ ආණ්ඩුව හදලා තමයි මේ සංවිධානය නැති වෙලා තියෙන්නේ. අගමැතිවරයා කොහාටදෝ යනවා, ජනාධිපතිවරයා තව කොහෙද යනවා, උදේට ජනාධිපති එකක් එනවා, රැයට අගමැති එකක් එනවා. දැන් කියන පැල්පත් නැල්ලු අගමැතිතුමා හෙලිකොප්ටරෙන් යන්නේ පැල්පත් බලන්න එන්න ඕන මහනුවර දිස්ත්‍රික්කයේ පැල්පත් කොච්චර තියෙනවද ඊට දැන් පැල්පත් වල පොල් අතු වහන්නේ නැහැ ඉලුක් ඇත්තේ නැහැ වහන්න බේත් ගහලා යුවා විනාශ කරලා දැන් වහන්නේ ඉටිරෙදි ඒක නිසා ඕනතරම් තියෙනවා ඉටිරෙදි වහපු ගෙවල් එන්න අපිත් එක්ක පෙන්නන්න අගමැතිවරයාට දයාගමගේ මහත්තයත් එක්ක හෙලිකොප්ටරේ උඩින් ගියාට ඔව්ව පෙනෙන්නේ නැහැ පයින් යන්න ඕන මිනිසුන්ගේ වේදනාවල් දුක බලන්න අද සමෘද්ධි නැතුව මම දැක්කා යටිනුවර ආසනේ මම පෙරේදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමට ගියාම කකුල් කැඩිච්ච අත් කැඩිච්ච අබ්බාගත වෙච්ච විශාල පිරිසක් සමෘද්ධි සහනාධාරය ඉල්ලන්න අවිල්ල තන ඒගොල්ලන්ගේ නන්ති බිලා තියෙනවා දේශපාලන අධිකාරිය විසින් කපලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායක තුමනි මෙවුවා ඉතා අසාධාරණ වැඩ හැබැයි මේ ආණ්ඩුව තව මාස 3යි උපරිම යන්නේ අපි ආණ්ඩුවක් පිහිටවලා ඒ සියලු දෙනාට සමෘද්ධි දෙනවා ඔය අසාධාරණකම් වෙච්ච ඒ සියලු දෙනා අපි නිවැරදි ක්‍රියාවට බලාපොරොත්තු වෙනවා
ඔබට මාතා විනාඩියක් තියෙනවා තව විනාඩියක් තියෙනවා
මම නතර කරනවා ගරු සභාපතිතුමනි මේකයි ඇත්ත කතාව අද මේ රටේ විසදඬ ප්‍රස්ස ඉහෙටත් උඩින් තියද්දී මේ රටේ නායකයෝ වෙන වෙන දේවල් ගැන කතා කරන කොහෙද යන්නේ මල්ලේපොල් ජනතාවට දීපු පොරොන්දු පිළිබඳව මේ රටේ නායකයෝ කතා කරනවද ජනාධිපතිවරයා පත් කරේ කවුද එතුමාට ඒ තන ලබා දීම සඳහා කටයුතු කරපු මිනිස්සු වෙනින් 100ට කීයක් එතුමා වැඩ කටයුතු කරලා තියෙනවද 100ට 0.1 ඍණ අගමැතිවරයාත් එහෙමයි මොන පම්පෝරි ගැහුවත් අද ආණ්ඩු පක්ෂේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේ ආණ්ඩුව තිත්ත වෙලා පාර්ලිමේන්තුව ඇවිල්ලා වාඩි වෙලා මේ කතාවල් අහගෙන ඉන්න ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ට එපා වෙලා ඒක නිසා ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ඉන්නේ මේ පාර්ලිමේන්තු කාලය අවසන් කරලා ගෙදර යන්න බලාගෙන මොකද මැතිවරණයකට ආවොත් ඒගොල්ලොට ජනතාව ගෙදර යවන බව එතුමන්ලා හොඳින් තේරුම් අරගෙන ඉන්නවා ඒ වගේම අපිත් එක්ක බොහොම සහෝදරත්වයෙන් කටයුතු කරපු පාර්ලිමේන්තුවේ වැඩක් කරන්න ආසාවක් තියෙන එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු බොහොම කනගාටුවෙන් ඉන්නේ තමුන්ට එක සමෘද්ධිපත් වීමක් දීගන්න බැරි වුණා අධ්‍යාපන ඇමතුම පත්වින් රටවටේ බෙදුවා සංවිධායකවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක පත්වීමක් දෙන්න බැරුව කම්කරු පත්වීමක් ඒ නිසා දැඩි කනගාටුවෙන් ඉන්නේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ඒකයි අද සභාව වර්ජනය කරන්නේ අමුණාංශලට තේරෙන්නේ මේ වර්ජනේ අද නෙවෙයි හෙට අනිද්දාට මේක පුපුරලා යනවා එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් එක්කෝ වෙන පක්ෂයක් හදනවා එක්කෝ මේ ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවායි කියන එක මම බොහොම පැහැදිලිව කියන තමුන්නාංශේ කාලේ අවසන් බව ප්‍රකාශ කරනවා ස්තුති කාලය ලබා දීම පිළිබඳ
බොහොම ස්තුති ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ගරු අමීර් අලී ශිහබ්දීන් මැතිතුමා ගරු අරවින්ද කුමාර මැතිතුමා ඔව් ඔව් සභානායකතුමා
විපක්ෂයෙන් කතා කරපු අදහසල මතු නමේ මහජන බැංකුව පෞද්ගලිකාංශයට දෙන්න යනවා කියලා එහෙම කිසිම දෙයක් නැහැ. ඒක විපක්ෂයෙන් පතර වුණ බොරු කතාවක්. මහජන බැංකුවේ කරන්නේ ඒ කොටස් සේවකෙකින් දීමේ උත්සාහයක් තමයි දරන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු රසන්ත අලගේ වන්න මැතුමා. ගරු සභානායකතුමා.
බාගට් එකක් නේ පොඩ්ඩ වාඩි වෙන්න. මේ පලාලි ගුවන්තොටුපළ ගැන යම් යම් අදහස් පළ වුණා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ගරු අගමැතිතුමාගේ දර්ශනය දිහා බලනකොට අගමැතිතුමා නිතර කියන්නේ අපි ඉන්දියාවත් එක්ක විශේෂයෙන්ම දකුණු ඉන්දියාවත් එක්ක අපේ සම්බන්ධය තහවුරු කරන්න ඕන. ඒතකොට අපිට වැඩියෙන්ම සංචාරක කියන්නේ දකුණු ඉන්දියාවේ. ඒක දකුණු ඉන්දියාවේ කැමති යාපනයට ඇවිල්ලා යාපනයේ ප්‍රදේශයේ තමන්ගේ සංචාරක කටයුතු වල නියැලෙන්න. ඉතින් ඒ දකුණු ඉන්දියාව තමයි අපි සමග වැඩියෙන්ම වෙළඳගනුදෙන තියෙන්නේ. සවුත් ඉන්දියා උතුරු ඉන්දියාව නෙවෙයි, දකුණු ඉන්දියාව තමයි වැඩියෙන්ම වෙළඳගනුදෙන තියෙන්නේ. ඉතින් දකුණු ඉන්දියාවත් එක්ක සම්බන්ධතාවය ශක්තිමත් කරන්න තමයි අනිත් එක උතුරු කරේ යුද්ධ නිසා පැහැදිලි සංවර්ධනයක් උනේ නැහැ. තාමත් බලාපොරොත්තු වෙච්ච ආකාරයට උතුරේ ජනතාවට සංවර්ධනයක් ලබා දෙන්න බැරි වුණා. ඉතින් යාපනයේ පලාලි ගුවන්තොටුපළ හදන්නේ ඒ උතුරේ ජනතාවට යම් කිසි සංවර්ධනයක් ඇති කළා ආර්ථිකය නඟවන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු ඇමතුමා අවසන්.
පලාලි ගුවන්තොටුපළ විශේෂයෙන්ම ඒ දවනපතය මීට 950යි තියෙන්නේ. සාමාන්‍යයෙන් මගී ගුවන් යානා ගොඩබැස්වීම සඳහා දවනපතයේ සකස් කිරීම අවශ්‍යයි. සාමාන්‍ය දැනට මගින් 70ක් පමණ ගමන් කරන ගුවන් යානා පමණයි ගොඩබස්සන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ දවනපතයත් යම්කිසි දීර්ඝ කරන්න. අපේ අගරු ඇමතුමා කිව්වා වගේ දකුණු ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් සම්බන්ධ කරන්න, මොකද විශේෂයෙන්ම එහෙන් එන සංචාරකයන්ට පලාලි ගුවන්තොටුපළ ඉතා ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම සුනිල් ලඳුනේති මැතිතුමා කිව්වා ගුවන් යානා ලක්ෂයකට වඩා එන ගුවන් තොටුපළක් නැහැ, ඇයි මේක මේ වර්ගීකරණය කරන්න කියලා. විශේෂයෙන්ම දැනට අපේ කටුනායක ගුවන් තොටුපළට 75,000 පමණ ගුවන් යානා වර්ෂයකට එන්නේ. ඉතින් මේක අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක ලක්ෂයකට වඩා වැඩි වුණොත් ගුවන් ධාවන පද දෙකක් අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ වර්ධිකරණය තුලින් ඉදිරියේදී ගුවන් තොටුපළ සංවර්ධනය වුණාම ඒ ගුවන් තොටුපළට ගුවන් යානා ලක්ෂයකට වඩා වැඩියෙන් එනවා නම් ඒක ඒ වර්ගීකරණයට ඇතුළත් කරන්න තමයි මේම නියෝග ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරියට අපි දැනට පුහුණු වීම කරගෙන යනවා. අපිට අවශ්‍ය ඒ සම්පත් බඳවා ගැනීමට ඒ අවශ්‍ය මානව සම්පත බඳවා ගැනීමට අපි ඒ අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ මත්තල ගුවන් තොටුපළ පිළිබඳව එයාපෝට් ඔතොරිටි ඔෆ් ඉන්දියා, ඉන්දියාවේ එයාපෝට් එකේ ඔතොරිටි එකයි අපේ ලංකාවේ ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගමයි අතර තමයි මේ සාකච්ඡා පැවතින්නේ. ඒකාබද්ධ වැඩ පිළිලක් සකස් කරන්න ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. මේක කිසිසේත් විකුණන්න අදහසක් නැහැ. මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවේ ගුවන් සමාගමත් ඉන්දියා රජයේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ගුවන් සමාගමත් එකතු වෙලා සාකච්ඡා පවත්වමින් ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට පත් කරා.
බොහොම ස්තුතියි. ඔව් විමානවත් ඇමතුමා,
කිරියල්ලම් සභානායකතුමාගෙන් ඉතාම කෙටි පැහැදිලි කිරීමක් දැන ගන්න පුළුවන්ද කියලා විශේෂ මහජන බැංකුව පිළිබඳව. ගරු මම ඉතාම කෙටියෙන් අහන්නම්. ගරු සභානායකතුමනි,
අද මෙතන සාකච්ඡා වෙන කාරණයක් නෙමෙයි ඔබතුමා අහන්නේ.
ඔබතුමා දැන් පැහැදිලි ප්‍රකාශයක් කරන නිසා මහජන බැංකුව සංශෝධන පනතක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තිබෙනවා. මා ඔබතුමාගෙන් දැනගන්න, ඔබතුමා කිව්වා ඒක විකුණන්නේ නැහැ කියලා. දැන් පනත ඉතා පැහැදිලි සඳහන් කළා තිබෙනවා මහජන බැංකුවේ කොටස් නිකුත් කරනවා කියලා. මා ඔබතුමාගෙන් දැනගන්න කැමතිද එහෙමනම් ආණ්ඩුවේ පනත සඳහන් කළා නැහැ, ඒ කොටස් දෙන්නේ සේවක සේවිකාවන්ට පමණයි කියලා. ඔබතුමාලා ලෑස්තිද අපි විකුණුනට විරුද්ධයි සහ මුලින්ම ඔබතුමාලා පනතට එවැනි සංශෝධනයක් ගේන ලෑස්තිද සේවක සේවිකාවන්ට පමණයි කියලා? තැන්පත්කරුවන්ට නෙමෙයි, මොකද මහජන බැංකුවේ තැන්පත්කරුවෝ කියන්නේ මේ රටේ ඉපදිච්ච හැම කෙනාම.
මම ඒක සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්න.
හරි, බොහොම ස්තුතියි.
හැබැයි අරමුණ තමයි සේවකයන්ට කොටස් ලබා දීම.
යෝජනාංක එක සභාව එකඟද? සභාව කල්තබීම යෝජනාව අපිට ගන්න පුළුවන් දැන්? දිගටම දිවාහාරයට පාර්ලිමේන්තුවේ කඩකට නවත්තන්න නැතුව ඉස්සරහට ගෙනියන්න ඔබතුමාට අවසර දෙන්න
පුළුවන්?
එහෙමනම් සභාව කල්තබීම ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව ජූලි මාසේ 9 වෙනිදා පස්වරු 1 දක්වා.
බොහොම ස්තුතියි. සභාව කල්තබීමේ යෝජනාව ගරු සිසිර ජයකොඩි මැතිතුමා.
මුලස්සනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු සභානායකතුමා. ඔබතුමා කතා කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, දුම්රිය ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින ගැටලු රැසක් හේතුවෙන් මගී ජනතාවත් ප්‍රවාහනාංශවල සේවකයන් බරපතල අසීරුතාවයකට මුහුණ පා තිබෙන අතර එම ගැට්වලට ස්ථීරසාර විසඳුම් කඩනමින් ලබා දෙන ලෙසට මෙමගින් ආණ්ඩුවට යෝජනා කර සිටි. සිය ඉල්ලීම් ලැබෙන තුරු සතියකට එක් දිනක් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ තීරණය කර තිබේ. ඒ අනුව පැය 24ක් දුම්රිය සංකේත වැඩවර්ජනය ඊයේ 27 මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ. මෙම සංකේත වැඩවර්ජනයේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අද 28 මධ්‍යම රාත්‍රිය දක්වා දුම්රිය ධාවනය වන්නේ නැත. 2018 මැයි මාස 16 වනදා සිටම ඌ දුම්රිය ශ්‍රේණිය හා වැටුප විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම සංගමයේ එකම ඉල්ලීම් බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. එක පැත්තකින් මගී ජනතාව අසන්න කමින් තවත් පැත්තකින් වෘත්තීය සමිති රවටමින් ක්‍රියා කරන මෙම ආණ්ඩුව වහම් මෙම ගැට්ටුව විසඳීමට වැදගත් වෙන ලෙසට මෙමගින් යෝජනා කරමි. මීට අමතරව ලංගම සිවිල් ගුවන් සේවා අධිකාරියේ කට්නායක හා මතර ගුවන්තොටුපළ වලද පැන නැගී තිබෙන ප්‍රශ්න වලට විසඳන ලෙසද මෙම යෝජනා මගින් ආණ්ඩුවට බල කර සිටි. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා දුම්රිය වෘත්තීය සමිති අද වෙන විට සතියකට එක දිනක වැඩවර්ජන වැඩසටහනක් මෙහෙයුමින් පවතිනවා. මේ නිසා අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දුම්රිය භාවිතා කරන දහස් ගණනක් මගී ජනතාව බරපතල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ ආණ්ඩුව නිර්වින්දනය වෙච්ච ආණ්ඩුවක්. දැනෙන්නේ නැති, හැඟෙන්නේ නැති, පේන්නේ නැති, ඒ වගේම රටට යහපතක් නැති නිර්වින්දනය වෙච්ච මැරිච්ච ආණ්ඩුවක්. ඒ නිසා මේ උද්ඝෝෂණයත් මිනිසුන් මොනතරම් බරපතල අසීරුතාවයට පත් වුණත් මේ මුදල් ඇමතිට, මේ අගමැතිට, මේ ඇමතිවරුන්ට, මේ පාර්ලිමේන්තුවටවත් දැන් එන්න බෑ. අද පාර්ලිමේන්තුවේ පසුගිය දවස් කීපය තුළම ඇමතිවරු දෙන්නයි, තුන් දෙනයි, මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂෙ නෑ. ගම්වලට යන්න බෑ ලැජ්ජයි, පාර්ලිමේන්තුවට එන්න බෑ ලැජ්ජයි. මේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කරලා තියෙන්නේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුව ලෝක ප්‍රකට පාර්ලිමේන්තුවක්. ඒ තමයි ශබ්දයෙන් විශ්වාස භංගයක් සම්මත වෙච්ච පාර්ලිමේන්තුවක්. හඬෙන් විශ්වාස භංගයක්. අපි දන්නවා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය අනුව විශ්වාස භංගයක් එන ක්‍රියාපිළිවෙලක් තියෙනවා. ඒ සියල්ලම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පසක දාලා හඬෙන් විශ්වාස භංග සම්මත කරපු ආණ්ඩුවන් නිසා. ඒ නිසා මේ ගරු සභාව ගැන මේ රටේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නැතිලා තිනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දන්නවා අපි නාවට කවන්නේ සද්දයක් දාලා හරි ඈත ඉඳන් ඕන යෝජනාව සම්මත කරගන්න පුණුවන් කියන බංකොල තත්ත්වෙට රටත් මේ පාර්ලිමේන්තුවත් පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනයාගේ ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුව සංවේදී නැහැ. මේ දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් අපි දන්නවා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. අනුකමුටුව පත් කළ සරත්මුගම ඇතුමාගේ ප්‍රධානත්වයෙන් MPI වැටු ක්‍රමය අනුමත කරන්න කියලා කැබිනට් පත්‍රිකාව විසින් නිර්දේශ කළා. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතිවල ඉල්ලීම ඉෂ්ට කරන්න කියලා අනුකමුටුව පිළිගත්තා. ඔවුන් ඉල්ලන්නේ වැටු වැඩි කිරීමක් නෙමෙයි, ඔවුන්ගේ තියෙන සේවා තත්ත්වයේ පවතින විෂමතාවය ඉවත් කරන්න කියන සාධාරණ ඉල්ලීමක් තමයි මේ දුම්රිය රියදුරන් එන්ජින් රියදුරන් ඇතුළු මේ වෘත්තීය සමිතිය විසින් ඉල්ලීම කරන්නේ. ඔවුන්ගේ වැටුප් වැඩිවීම රුපියල් 320ක වැටුප් වැඩිවීමක් විතරයි මාසික වශයෙන් වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්නේ. විෂමතාවයන් වෙනස් කිරීම, සේවා තත්ත්වයේ විෂමතාවයන් වෙනස් කිරීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. ඒ නිසා මෙවැනි සංවේදී සාධාරණ ප්‍රශ්නයක් හමුවෙත් පාර්ලිමේන්තුවත්, ඒ වගේම කැබිනට් මණ්ඩලයේ අනුකමුටුවත් තීරණය කරලා තියෙද්දී මුදල් ඇමතිවරයාත් රජයත් සමහර කොටසුත් කියනවා නෑ කිසිසේත්ම මේ කියන ඉල්ලීම් කිසිදයක් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මෙවැනි හිතුවක්කාරී ක්‍රියාපටිපාටියේ පසුගිය කාල පරිච්ඡේදය තුළ මේ රටට බරපතල හානියක් කරලා තියෙන්නේ. ඒ නිසා බොළඳ නිවට පරගැති මානසිකත්වයේ විසින් රටට ද්‍රෝහී පාලකයෝ පිරිසක් විසින් සිදු කරන දවසින් දවස ක්‍රියාදාම මේ රටේ සමස්ත ජනතාවගේම ජන ජීවිතය විනාශ වෙමින් පවතිනවා. නැත්තම් මොන රටේ නායකයෙක්ද පසුගිය දැන් උදාසන විවාදයේ අපි දැක්කා මොන රටේ පාලකයෙක්ද මොන රටේ නායකයෙක්ද තමුන්ගේ රට හදපු තමුන්ගේ රට නිර්මාණය කරපු දෙවෙනි ගුවන්තොටුපළ දෙවෙනි විශාලතම ගුවන්තොටුපළ එවැනි ගුවන්තොටුපළකට වී අරගෙන ගිහිල්ලා ගබඩා කරන්නේ මානසික රෝගියෙකුට මිසක්කා රටක නායකයෙකුට එහෙම පුළුවන්ද කරන්න? රටට ආදරේ තියෙන පාලකයෝ පිරිසකට පුළුවන්ද? කොන්ද පණ තියෙන එක සංගයෙක්වත් ඔය ඇමති මණ්ඩලේ හිටියේ නැද්ද මේ අපරාධය කරන්න එපයි කියලා කියන්න? රටට මේ අපරාධය කරන්න එපා කියලා කියන්න වී ගබඩා කරද්දි ගුවන් තොටිපළකට මත්තල ගුවන් තොටිපළට වී ගබඩා කරද්දි ඒක එපයි කියලා කියන්න කොන්ද පන්තියේ නායකයෙක් හිටියද? මේ ආණ්ඩුවේ හිටියද? අර ජාතියන මග කියන්නේ චම්පි කරන වගේකින් අපි අහනවා. මේ අපරාධය කරද්දි කටවහන් හිටියේ ඇයි? මෙවැනි දේශද්‍රෝහී අපරාධ කරද්දි කටවහන් හිටියේ ඇයි කියලා අපි අහනවා චම්පි කරන වගේකින්. ඇමතුමාගේ ඒ නිසා දවසින් දවස රටේ සියලු සම්පත් ටික විකුණන් කෑම තමයි අද මේ ආණ්ඩුවේ පුරුද්ද. ඒ නිසා ශ්‍රී ලංකා ගුවන් සේවයත් පසුගිය විවාදයේදී අවස්ථාවේ කතා කළා වගේම කැබලි වලට කඩලා විකුණා දැමීමේ කුමන්ත්‍රණයේ තමයි ආණ්ඩුව සිද්ධ වෙන්නේ. අද සමස්ත ප්‍රවාහන පද්ධතියම කඩා වැටලා තියෙන්නේ. එක පැත්තකින් තදබල මාර්ග තදබදය රට පුරා පවතින හවස්වරු වල කොළඹ නගරයේ සිට නිට්ටම්බුවට ගමන් කර තැනත් එකට නුවර පාර පාවිච්චි කරන අයට පැය දෙකහමාරක ආසන්න කාලයක් ගමන් කරනවා ගමන් කරන්න වෙලා යනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දන්නවා විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදයේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව නුවර පාර පුල් කිරීමේ සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. කඩවත නගරයේ ඉඳන් යක්කල දක්වා ආසන්න මිනිස්සත් දක්වා ප්‍රදේශය මාස 6-7ක් කාල පරිච්ඡේදය තුළ සංවර්ධන කළා. ඒ වගේම 2016 වර්ෂයේ නිට්ටඹුව නගරයේ දක්වාම මහමාර්ග සංවර්ධනය අවසන් කරන්න යෝජනා වෙලා තිබ්බා. අදත් යක්කල ටවුමේ අදත් නිට්ටඹුවේ ටවුමේ අදත් නුවර පාරයේ නිට්ටඹුව දක්වා අතරතුර ටැංකීපයක් කාපට් කරමින් ඉන්නවා. මම එක දවසක් ගණන් කළා සේවකයෝ 18ක් හිටියා 3 දෙනෙක් වැඩ කළා. මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිර වෙලා වාහන තදබදේ වැඩි වෙලා. ඉතින් ඒ නිසා රටේ ජනතාවට ගමන් පහසුව තියෙන්නේ දුම්රිය සේවයේ පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කරොත්. අද පෞද්ගලික ප්‍රවාහන ගැටලු සුවිශේෂ ප්‍රශ්නයක් කියලා අපි දන්නවා. බොහොම අමාරුවෙන් රැකියාවක් කරලා ව්‍යාපාරයක් කරලා වාහනයක් ලීසින් ක්‍රමයට ෆිනෑන්ස් ක්‍රමයට ලබාගත්ත සියලු අය මේ ආණ්ඩුවට සාප කරනවා. ගෙවා ගන්න බෑ, ෆිනෑන්ස් ගෙවා ගන්න බෑ, ලීසින් ගෙවා ගන්න බෑ, ණය වාර්ග ගෙවා ගන්න බෑ, තමුන්ට ලැබුණු ආදාය මාර්ගයේ නැහැ. රැකියාවේ පෞද්ගලිකංශයේ රැකියා ආයතන වල ස්ථාවර භාවයක් නැහැ. තමුන් කරපු ව්‍යාපාර කඩා වැටෙනවා. අපේ ප්‍රදේශවල ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ගොඩනැගිලි විකුණන්න දාලා ගෙවල් වලට එලා ඉන්නවා. සමහරු ණය ගෙවා ගන්න බැරුව හැංගිලා ඉන්නවා. රටට සාපයක් එනවා. හැබැයි මේ ජනාධිපති මේ අගමැති ඊළඟට ආයි කොහොමද ජනාධිපති වෙන්නේ අගමැති වෙන්නේ කියලා හිතනවා. හිරිකිතයි හිරිකිතයි. රටේ මිනිස්සු අහබනවා, බඩගින්නේ දරුවෝ මැරෙනවා. 100%ක ආර්ථික සංවර්ධනයක් තිබ්බ රට, ආසියාවේ ශීඝ්‍රම සංවර්ධනය වෙච්ච අපේ රට, දියුණුවමින් තිබ්බ රට, කොළඹ නගරයේ සංචාරකින්ගේ ආකර්ෂණීය නගරය බවට පත් වෙලා තිබ්බ රට, 2010 ඉඳන් එක බෝම්බයක් පත් වෙච්ච නැති රට, ජාතික ආරක්ෂාව විනාශ කළා, රටේ ආර්ථිකය සමූල ඝාතනය කළා, ලංකා ඉතිහාසයේ මහ පොළොව නුහුලන මහ බැංකු මූල්‍ය වංචාව හොරකම සිද්ධ කළා, ජාතික සම්පත් දවසෙන් දවස හොර නඩේකට විකුණන් කඩ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ජාතික ශාසනික වශයෙන් සුවිශේෂ තනත්තන් ගරු ස්වාමීන් වහන්සේලා අත්අඩංගුවට ගන්න රණවිරුවන් හිරේ දාන බුද්ධ්‍යාංශ මර්ධනය කරන ආණ්ඩුවක් විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දූර අපේක්ෂක වෛද්‍ය ශාපි ශල්‍ය කර්ම කරද්දී ඒ සිදු කරපු මහා පොළොව නුහුලන අපරාධය ඒ ආදරණීය මව්වරුන්ගේ පළවෙනි දරුපසීතියේ මව්වරුන්ට වද කළා විතරක් නෙමෙයි වද කළා වද දීලා තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක ශාපි CID එක නිදහස් කළාලු. ඒ නිසා CID ගැන මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය මොකද්ද? පාලකයෝ මේ වගේ ඉන්නකොට එවැනි අපරාධ
කරු සභානායක
පාර්ලිමේන්තුවේ නොමගරිනවා. ඊයේ වෛද්‍ය ශාපි සම්බන්ධයෙන් CID වාර්තාවක් ඉදිරිපත් කෙරුවා. එතුමා සම්පූර්ණයෙන්ම නිදහස් කළා. ඊයේම කියලා තියෙනවා බුධාරීද කියලා. CID කියලා තියෙනවා ඊයේම බුධාරීද කියලා.
මම තුමා කතා කරන්නේ
මේ වගේ සිටිනතුරු මේ වගේ සිටිනතුරු ඔය ශාපිලා මේ රටේ ජනතාව මේ මාගේ මව්වරුන්ව වඳ කරයි සිටිනතුරු මේ වගේ නිවට CID පොලිස්පතිවරු නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නකම් එක මවක් සාක්කිය දුන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කුවප්පත්වල පළ වුණා ඒ තමයි රෑ 12ට ඒ අම්මව බලහත්කාරයෙන් සීසේරින් සත්කමට අරන් යනවා. ඒ මව කියනවා නෑ මට සාමාන්‍ය දරුවපතක් නිර්දේශ කරලා තියෙන්නේ මාව සීසේරින් සත්කමට ගන්න එපා. රෑ 12ට තමයි අරන් යන්නේ. රෑ 12ට අරන් යනවා. ලස්මන් කිරියල්ල ඇමතුමා මහනුවර ඉපදුනා. හාමුදුරුවරුන්ගේ සංඝරත්නයෙන් සම්මාන අරගෙන ශාපිලා නිදහස් කියලා කියන්න යනවා. ශාපිලා නිර්දෝෂී කියලා කියන්න යනවා තමුන්නාන්සලා. ශාපිලා නිර්දෝෂී කියලා කියන්න යනවා තමුන්නාසලට වගකීමක් තියෙනවා එනම් මේ වගේ අපරාධ කරුවන්ට විරුද්ධ තමුන්නාසලගේ CID එකට කියන්නේ දැන් කොමිටියක් පත් කරලා තියෙනවා ඔය කොමිටිය අනුව නිර්දෝෂී කාර්ය වෙනවා තමයි ඔය කොමිටියේ නිර්දෝෂී කාර්ය වෙයි ඒ රාජ්‍යද සේනාරත්නගේ කොමිටිය එකට පත් කරලා තියෙන්නේ කවුද ඒ නිසා මේ කොමිටිය පයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලනවා. ඒ වගේම කුරුණෑගල වෛද්‍යවරු කියනවා මේ වගේ පක්ෂග්‍රාහී කොමිටිය එපා. අවසානයේ මේ ඇමති ලස්මන් කිරියල්ල ඇමති ගරු ඇමතිතුමා කියන පරිදි CID කියයි ශාපි නිර්දෝෂයි කියලා. ඒ ඔව් ශාපි නිර්දේශී කියලා කියයි. ඒ නිසා සාධාරණ පරීක්ෂණයක් ඕනේ. ඇමතිලගේ නියෝග ක්‍රියාත්මක කරන්න නෙමෙයි CID එක තියෙන්නේ. සාධාරණ පරීක්ෂණයක් ඕනේ. යම්මවක් කියනවා නම් තමුම බලහත්කාරයෙන් ශල්‍ය කර්මයට ලක් කළා කියලා සාක්ෂි දෙනවා නම් අවට හිටිය නිර්වින්දන වෛද්‍යවරිය මෙවැනි අපරාධ සිද්ධ කළයි කියලා මව්වරු දහක් ඇවිල්ලා කියනවා නම් තමුම බලහත්කාරයෙන් දෙවැනි දරුපසීදිය ලැබෙන්නේ නැහැ කියලා දුක් ගැනවිල්ල කියනවා නම් එක පැත්තකින් එය මේ රටේ වෛද්‍ය සේවය පිළිබඳ ප්‍රශ්නයක් දෙවැනි දරුවා ලබන්න තියෙන අයිති අහිමි කිරීම එයත් අපේ රටේ අපරාධයක් ඒ නිසා අපි දන්නවා මේ ආණ්ඩුව තුළ මේ රටේ ජනතාවට අපි කියනවා මේ ආණ්ඩුව තියෙන තාක්කල් තව තවත් ශාපිලා මේ වගේ අපරාධ සිද්ධ කරනවා මේ අපරාධ සිදුවීම් මේ ආණ්ඩුව තියෙනකම් වළක්වන්න බෑ.
තවර විනාඩියක් ඔබතුමාට තියෙනවා.
ඒ නිසා මේ ආණ්ඩුව මේ රටත් රටේ සමස්ත ජනතාවේ අනාගතයත් සියල්ල විනාශ කරනවා. ඒ නිසා අද දැන් මේ ආණ්ඩුවේ නායකයෝ දෙන්න ලැජ්ජ නැතුව අගමැතිතුමායි ජනාධිපතිතුමායි බැන ගන්නවා. ජනාධිපතිතුමා කියවා දහනන විවස්සාව තමයි හොඳ කියලා. මේ ලෝක පූජිත විවස්සාව කියලා දැන් බයිනවා. ඒ නිසා මේ නායකයෝ දෙන්න කඹ ඇදිල්ල මිසක් මේ හතුරුකම මිසක් මේ අවුරුදු හතර තුල මේ රටට මේ පාලනය විසින් ඇති කරලා තියෙන්නේ මහ කණගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අවසාන මාස හතර යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ අවසාන මාස 4දී රටේ ඉතුරු ජාතික සම්පත් ටික විකුණනවා. ඒ විතරක් නෙමේ මේ රටේ කම්කරුවන්ගේ මහ පොදු මහ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉටු කරන්නේ නැතුව කරාරණ ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි තා ඕනකමෙන් ඉල්ලනවා මේ දුම්රිය සේවකයන් සිදු කරන වැඩ වර්ජනය පිළිබඳ අවධානය යොමු කරලා ඔ කැබිනට් අනුකමුතුව ලබා දුන්න නිර්දේශ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඉඩ වෙනවා.
බොහොම ස්තුතියි.